එසේ මරිකාර් මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක පමණ කාලයදී.
මුලාසන අරුඩ ගරු මන්ත්‍රීතුමනි, මං හිතන්නේ අද මේ කතා බහ කරන ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව සංවර්ධනය කිරීමේ සංස්ථාව යනුවෙන් නාම වෙනස් කිරීම මං හිතන්නේ ඉතාම කාලෝචිත වැඩක්. මොකද හේතුව දැන් පෞගිය කාලේ අපේ පළාත ගත්තොත් මට තියෙන අත්දැකීම තමයි ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව කියන වචන ඒ කාලයට හරි. මොකද හේතුව ඉඩම් ගොඩ කරනවා, වැලි හෝදනවා, ඒ ජාවාරම් වලට තෝතැන්නක් බවට පත් වෙලා තිබිච්ච තැනක් තමයි කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය කියලා කිව්වම. හැබැයි පෞගිය අවුරුදු 4ක කාලයක තුල ප්‍රදේශයේ මන්ත්‍රීවරයා හැටියට මට තියෙන අත්දැකීම තමයි මේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව සංවර්ධනය කිරීමේ සංස්ථාවක කාර්යභාරය අපේ පළාතේ ඉෂ්ට කරලා තියෙනවා. මේකේ ඉඩම් සංවර්ධනය කිරීමට අමතරව විශාල වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. අද මේ අවුරුදු 4 කාලය තුළ විශේෂයෙන්ම අපේ ජම්පි කරනවාක ඇමතුමාගේ නායකත්වයෙන් මේ ආයතනයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සක්‍රීය දායකත්වයෙන් දැන් මේක ගොඩ කිරීමේ සංස්ථාවක් වෙනුවට සංවර්ධනය කිරීමේ සංස්ථාවක් විය යුත්තේ ඇයි කියන එකට කදිම උදාහරණයක් තියෙන තැනක් තමයි කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. දැන් අපි දන්නවා 2016 වසරේ පැමිණි ගංවතුර නිසා පවුල් 27000කට ආසන්න ප්‍රමාණයක් යටවෙච්ච, අවතැන් වෙච්ච, විනාශ වෙච්ච තැනක් තමයි කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය කියන්නේ. ඒ එහෙම වුණේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව ඉටපු ආරක්ෂක ලේකම්තුමාගේ කාලේදී එතුමාලා කොළොන්නාවට එතුමාගේ සුදු පුතාක එකතු වෙලා වැඩේ හරියට කරලා තිබ්බා නම් ගංවතුර සතියක් විතර තියෙන්නේ නැහැ. මොකද හේතුව ගංවතුරත් එක්ක වැහි වතුරත් එකතු වෙලා තමයි සතියක් විතර වතුර බහින් නැතුව තිබ්බේ. මේකට හේතුව තමයි ඇල මාර්ගට සුද්ධ පවිත්‍ර කරන්න නැතුව මේ වතුර රැඳෙන්න තියෙන ඉඩම් ටික ගොඩ කරලා වතුර බැහැලා යන්න තියෙන නලමා මේ කාණු පද්ධතිය ඔක්කොම වැලි ජාවාරංකාරයන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා ඒක බ්ලොක් වෙලා ඒ නිසා තමයි තිබෙන්නේ. ඒ නිසා ඒ වගේ තමයි සුදු පුතාත් එක්ක ඉටපු ආරක්ෂක ලේකම්තුමා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව කොළොන්නාවට පාවිච්චි කරේ. එනිසා අපේ ආණ්ඩුව කාලේ චම්පි කරනවා කැමැතිතුමා පැමිණියයින් පස්සේ හිටපු සභාපතිතුමත් වර්තමාන සභාපතිතුමත් එකතු වෙලා අද මේ වෙනකොට ප්‍රධාන වශයෙන් කැලණි ගඟට වතුර බැහැලා යන කිත්තම්පව්ව ඇලමාර්ගය අද රුපියල් කෝටි ගාණක් වියදම් කරලා ඇලමාර්ගය සුද්ධ පවිත්‍ර කරලා ඇල ඉවුර බැම්ම හදාගෙන අද ක්‍රමවත් වතුර බැස යාමේ පද්ධතියට ගෙනහිල්ලා තියෙනවා. අද මට විශ්වාසයෙන් කියන්න පුළුවන් තව අවුරුද්දක් විතර කාලයක් යනකොට කොළොන්නාවට ගංවතුරක් ආවත් පෑ 24න් නැත්තම් පෑ 36කින් වතුර බැහැලා යන්න පුළුවන් විදියට ඒ කිත්තම්පව්ව ඇලමාර්ගයේ හරහා ඇලමාර්ගයේ ගොතටුව පැත්තෙන් මේ දියවන්නාව හරහා වැල්ලවත් වෙනුත් දෙහිවල ප්‍රදේශයනොත් වතුර ක්‍රමානුකූල මූදර ගලා බැසින වැඩසටහනකුත් මේකට සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ඇලමාර්ග සුද්ධ පවිත්‍ර කිරීම පමණක් නෙමෙයි, ඇලමාර්ගවල ඉවුරු බැඳීම පමණක් නෙමෙයි, ඇලමාර්ගවල ගල් බැම්ම දැමීම පමණක් නෙමෙයි, ඒ ඇලමාර්ගවල ක්‍රමවත් වතුර ගලා බැස යාමත් ගඟට හෝ මූදට හෝ දෙපැත්තටම ගලා බැසියාමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක වෙනවා. ඒකම අපි කියන්න ඕන මේ ඉඩම් ගොඩ කිරීමේ සංවර්ධන ආයතනය විශේෂයෙන්ම මේ ආයතනය ඉඩම් සංවර්ධනය කිරීමට අමතරව ඇලමාර්ග සංවර්ධනය කිරීමට අමතරව අපි දන්නවා අපේ ප්‍රදේශයේ ගත්තාම ඇලමාර්ගය අඩි 10ක් පළල නම් බෝක්කුව අඩි 6යි පළල. එතකොට ඒ ඇල කොච්චර හැදුවත් ඒ ඇල කොච්චර පිරිසිදු කරුවත් වතුර බැහැලා යන එක හදිසි අවස්ථාවකදී ඊටාම වේගවත් මට්ටමකට කෙරෙන්නේ නැහැ. ඒ නිසා දැන් එම ආයතනය පෞගේ කාලේ අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙත් පාලම් බෝක්කු කුඩා පරිමාණයේ පාලම් බෝක්කු 27ක් අඳුරගෙන කීපයක වැඩ ආරම්භ කරලා දැන් සමහර ඒවායි වැඩ නිම වෙමින් පවතිනවා. මම හිතන්නේ දැන් සාමාන්‍යයෙන් කොළොන්නාව කියලා කියන්නේ පෑ 24ක් වැස්සොත් අනිවාර්යයෙන්ම අඩියක් දෙකක් යට වෙන තැනක්. අපි අපේ රජයේ යටතේ මාමාර්ග අමාත්‍යාංශයෙන්, මෙගා පොලිස් අමාත්‍යාංශයෙන්, පළාත් පාලන අමාත්‍යාංශයෙන්, විවිධ අමාත්‍යාංශ හරහා බිලියන ගානක අතුරු පාරවල් 300කට වැඩි අපි අද හදලා ඉවර කරලා තියෙනවා. එතකොට මේ හරක් මඩු වගේ තිබිච්ච පාරවල් ටික හදලා තියෙද්දි ඒ පාරවල් වලින් බැහැලා යන වතුර ටික යන පාලම් බෝකු ටිකත් අද අපි හදන්න ආරම්භ කරලා ඒ වැඩසටහන් ටික කරගෙන යනවා. එනිසා ඇහැට නොපෙනෙන පුද්ගලිකව සමහරලාට නොදැනුණාට වෙහිකාලට පමණක් දැනෙන සංවර්ධන වැඩසටහනක් මේ ආයතනය හරහා කරගෙන යනවා කියන එකත් මම කියන්න ඕන. ඒකම අපි විශේෂයෙන්ම කියන්න ඕන සමහර අවස්ථාවලදී ගරු ඇමතුමනි හොඳ වගේම යම් යම් අඩුපාඩු තියෙනවා. දැන් සමහර වෙලාවට මේ වැඩ ටික මේ ඉංජිනේරුවන් නිර්මාණය කරලා සැලසුම් හදලා ටෙන්ඩර් කඳවලා බාර ගන්න කොන්ත්‍රාත්කරුවා වෙලාවට වැඩේ කරන්නේ නැහැ හරියට. වෙලාවට වැඩේ කරන්නේ නැතුව වැඩේ අදිනවා. දැන් අපේ ආසනෙත් විශාල වශයෙන් 98%ක් පමණ සාර්ථකව සිද්ධ වෙද්දී සමහර වැඩ තියෙනවා කොන්ත්‍රාත්කරුවාගේ දුර්වලතාවය නිසා වැඩේ ප්‍රමාද වෙනවා, වැඩේ කෙරෙන්නේ නැතු වෙනවා. ඒ නිසා ජනතාවට මේ පිළිබඳව කෝපයක් ඇති වෙන තත්ත්වකුත් තියෙනවා. අන්න සමහරලාට මේක ඒ නිසා මේකෙන් ලැබෙන්න තියෙන ප්‍රතිලාභය, ඒ ලැබෙන්න තියෙන ප්‍රශංසාව ජනතාවගෙන් මේ ආයතනයට සහ අමාත්‍යාංශයට නොලැබෙන්න තියෙනවා. ඒකම අපි යෝජනා කරනවා මේ අමාත්‍යාංශය හරහා මහා කොළඹ ගං වතුර පාලනයට මිලියන 10,900ක මුදලක් මේ අයවැයෙන් මේ අවුරුද්දට වෙන් වෙලා තියෙනවා. අපි දන්නවා නිර්මාණශීලීව අලුත් සැලැස්මක් ඇතුව මේ වැඩසටහන ගෙනියනවා. දැන් දියවන්නාව හැදුවා කියලා දියවන්නාව යට වුණා කියලා ඉවරලා මුළු කොළඹම බේරෙන්නේ නැහැ. දැන් කොළඹ එකේ ඉඳලා කොළඹ 15 වෙනකන් කොළොන්නාව දෙහිවල වැනි ප්‍රදේශවල මේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ සැලැස්ම හරහා ඉදිරි අවුරුදු 3ක කාලය තුළ සම්පූර්ණයෙන්ම වැහි වතුරෙන් යට වෙන එකත්, ඒ වගේම ගං වතුරක් ආවම ඒ ගං වතුර ඉතා ඉක්මනින් බැහැලා යන්න අවශ්‍ය කටයුතු සඳහා ඒ වැඩ කටයුතු වේගවත් කරන්න කියලා හිටිනවා. මොකද හේතුව?
මන්ත්‍රීතුමා තා විනාඩි
දෙකක් දෙන්න ඉවර කරන්න. දැන් මොකද හේතුව? දැන් ගං වතුරක් ඇවිල්ලා සතියක් විතර ගං වතුර තිබ්බාම විශාල මුසෙන් මුදල් ප්‍රමාණයක් වන්දි ගෙවන්න තියෙනවා. දැන් 2016 ගං වතුරෙන් අපි මේ වෙනකොට කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රුපියල් මිලියන 2300ක් විතර වන්දි ගෙවලා තියෙනවා. දැන් ඊළඟ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හම්බුනාම තවත් මිලියන 400ක් විතර ගෙවන්න තියෙනවා. ඉතින් මේ ඔක්කොම නවත්තන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක ක්‍රමානුකූලව කළමනාකරණය කරලා මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම. ඉතින් ඒ නිසා මම නැවත වතාවක් විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට, කොළොන්නාව ආසනයේ සංවිධායකවරයෙක් හැටියට, ඒ ආයතනයේ ඉන්න සියලුම නිලධාරී මහත්වරුන්ටත්, ඒ වගේම ඒ සභාපතිතුමාතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, විශේෂයෙන්ම ඇමතිතුමාට, ඇමතිතුමාගේ නිර්මාණශීලී විභාවයටත්, ඒ හරහා අපේ ජනතාවට ලබා දුන්නු ප්‍රතිලාභවලටත් මගේ ස්තුතිය පුද කරන ගමන් තව එක කාරණයක් තප්පර 30යි. තව එක කාරණයක් දැන් අපේ පැත්ත තමයි සාමාන්‍යයෙන් ඉඩම් ගොඩ කරන්නන්ගේ ජාවාරම්කරුවන්ගේ මධ්‍යස්ථානය, වැලි සෝදන්නන්ගේ මේ ජාවාරම්කරුවන්ගේ මධ්‍යස්ථානය. මේවා මේ ආයතනයෙන් හරියට අල්ලනවද, අල්ලන්නේ නැමෙන හර ටිප් එක දෙනවද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. එවැනි සිද්ධීන් මම ඔබතුමාට කියලා තියෙනවා. අන්න ඒක නිසා ඒ ටිප් එක දෙන්නේ කවුද කියලාත් ඔබතුමාලා දන්නවා. ඒ පිළිබඳවත් හොයලා බලලා මේ කරන ප්‍රතිලාභය හරහා ඒක ප්‍රතිලාභයේ උපරිමව ජනතාවට ලබා ගන්න නම් අර වැඩ සටහනත් පාලනය කරන්න කියලා ආශිර්වාදමින් මගේ කතාව අවසන් කරන ඔබම ස්තුතියි.
ස්තුතියි ගරු පරිකාර මන්ත්‍රීතුමාට. ඊළඟට ගරු මුතු කුමාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක පමණ කාලයක් තියෙනවා.
ගරු මූලාතනඩ මන්ත්‍රීතුමනි, මම තමුන්නාන්සේට පළවෙනි නිශ්චේතනවා මේ අවස්ථාව ලබා දීම ගැන. අද ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවක් බවට පරිවර්තනය කරලා ඒ පිළිබඳව විවාදයක් යන අවස්ථාවේ ඒ පිළිබඳව වචන ශිල්පයක් කතා කිරීමට ලැබීම ගැන සන්තෝෂ වෙනවා. අතැති අමාත්‍යංශයන් වශයෙන් ගත්තහම මේ අමාත්‍යංශයේ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය නැත්තම් ඒ සංස්ථාවේ වැඩ සටහන් දිහා බලන්න සන්තෝෂ වෙන්න පුළුවන්. එතුමා යම්කිසි සැලසුම් සහගතව විද්‍යාත්මක දැනුමක් නැතුව දැනුමක් ඇතුව මාගේ දැනු වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වශයෙන් ගත්ත අත්දැකීම රටේ ඉදිරි ගමනට දායක දීලා තියෙනවා. ඒ තරම් ඇත්තටින් අපි ස්තුතිවන්ත වෙන්න පුළුවන්. බේරේ වැව පිරිසුදු කිරීම, ඒ වගේම මුහුදු වැලි, අද මෙරටේ ප්‍රශ්නයක් වෙලා තියෙන මුහුදු වැලි පිරිසුදු කර ගොඩනැගිලි හැදීමට ජනතාව අතර බෙදා හැරීම මේ වැඩපිළිවෙල ඉතා අගය කළ යුතු වැඩපිළිවෙලක් කියලා අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. මම දන්නවා එතුමා කිව්වා නැවත තව මුහුද ගොඩ කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් අනාගත බැල්මක් තියෙනවා, නැත්නම් අනාගත අදහසක් සරස්මක් තියෙනවා කියලා මම හිතනවා. අපේ ලෝකේ කරු මුලාසුන මන්තුමනි, අපි ලෝකේ දෙන දේවල් නැත්නම් ලෝකේ අත්දැකීම් ඉතා ඉක්මනින් වැළඳ ගන්නවා. වැළඳගෙන පසු කාලයක් යනකොට ඒකේ ප්‍රතිවිපාක බලලා ඒක හොඳ නැ කියන එක පස්සේ තේරුණාක වෙනස් කරන්න උත්සාහ ගන්නවා. මගේ මතක හැටියට අපි වී නිෂ්පාදනය කිරීම සඳහා අපි කළ 60 ගණන් වල වෙනකොට පොහොර භාවිතාවට පත් වුණා. පොහොර භාවිතා කළා. මොකද අක්කරයකින් වැඩි වී අත්හැන ප්‍රමාණයක් ලබා ගැනීම. ඒ අනුව ගොවියා ක්‍රමාණුකූලව පුහුණුනා ගොවියෙක්දන් කිරීම සඳහා පොහොර යෙදීම. එයි ප්‍රතිවිපාකරණගේ වකුගඩු එනකොට වටුගඩු රෝඩය එනකොට පටන්ගත්තා මේක එච්චර හොඳ නෑ මේකෙන් බැහැර වෙන්න ඕන කියලා. ඒවාගේ මේවාගේ මුහුද ගොඩ කිරීමේදී වෙන පරිසර විනාශය ඒක අනාගතයට කොච්චර බලපානොද කියන එකත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම මේ අත්තාවේ ඉල්ලනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, නගරය දියුණු කිරීමට තමයි නාගරික සංවර්ධන අධිකාරිය උත්සාහ කරන නගරය දියුණු කිරීම. නගරය දියුණු කරන්න අවශ්‍ය වෙන්නේ නගරයට මිනිස්සු ඇදී එන්නේ, නගරයට අවශ්‍ය පහසුකම් දෙන්න වැඩි මුදලක් යොදා ගන්න වෙන්නේ ග්‍රාමීය මට්ටමේ දියුණු කිරීම නොවුනහම. නගරයේ තියෙන රාත්‍රී වොලිබෝල් ක්‍රීඩා කරන්න අවශ්‍ය කරන පහසුකම්, ඉස්කෝල, ඒ පහසුකම් තියෙනකොට වෛද්‍ය පහසුකම්. හැබැයි මේක නගර ගමට ගමේ මේක රඳාපාත ගන්න අපිට පුළුවන් වුණොත් නගරයට එහෙම අඩු කරන්න පුළුවන්, නගරයේ තදබදය අඩු කරන්න පුළුවන්. ඒ සඳහා අවධානය යොමු කරන ලෙස මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි දකින දෙයක් තමයි අද සාමාන්‍ය ජනතාවට රජයේ යම් කටයුත්තක් කරන්න ගියාම ඒ සඳහා ඔහුගේ කාලය අනවශ්‍ය විදියට වියදම් කරන්න වෙලා තියෙනවා, කැප කරන්න වෙලා තියෙනවා. සාමාන්‍ය ජනතාව රාජ්‍ය සේවකෙරෙහි කලකිරලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලනා මෙහි යම් බලපත්‍රයක් ලබා ගැනීම වෙනකොට ඒ බලපත්‍රයේ ඉල්ලුම කරපු දා ඉඳන් ඒ කාලයක් සීමා කරන්න මේ කාලය තුළ මේ අවසර බලපත්‍රය ලබා දීමට කටයුතු කිරීමට කටයුතු කරන මෙන් ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අපේ නාගරික සංවර්ධන අධිකාරිය කිව්වහම හරියට හමුදා වගේ මිනිස්සු ජනතාව තුළ තියෙන මේ නාගරික සංවර්ධන අධිකාරියේ යම් කිසි ඉඩමක් අත්පත් කරගන්නකොට ඒ අත්පත් කරගන්න ඉඩමේ භූමියේ තක්සේරුවට වඩා ඒ ආ සමානව අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ ඉඩම් අයිතිකාර පුද්ගලයා පරිසරය විනාශ වෙනවා, පරිසරය වෙනස් වෙනවා, ඔහු ඉන්න තැනින් වෙන තැනකට යනවා, ඔහුගේ තියෙන සමාන පහසුකම් අඩු වෙනවා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි දෙකක පමණ කාලයයි
තියෙන්නේ. පහසුකම් අඩු වෙනවා. ඒ එක්කම ඔව් වෘත්තියක් වශයෙන් යම් වෘත්තියට පුහුණු දෙනවා, ඔහුගේ වෘත්තිය ස්වන් වෘත්තිය අතර එක වෙනස් වෙනවා. ඒ සඳහාත් යම් කිසි වන්දියක් ගැනීමට කටයුතු කරන්න ඔබතුමාගේ අවධානය යොමු කළොත් මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් දෙයක් වෙනවා. ඒ නිසා තමයි ඒ වගේම අපි දකිනවා අපි බලපත්‍ර ලබා දීමේදී ඔවුන් මුක්තින ප්‍රමාණය මාදා දන නගරයේ සමහර ඉඩම් තියෙන කැඩිලා පොඩි කඩකාමර බවට පත් වෙලා. නමුත් අද නාගරික සංවර්ධන අධිකාරියේ සීමා කරලා තියෙන බලපත්‍ර දීන ප්‍රමාණය මම ඉල්ලීමක් කරන. ඒ නිසා ඔහුට ඒ තමන්ගේ බිම්කොට සංවර්ධන කරගන්න බෑ, බැංකු ණයක් ගන්න බෑ. ඒ නිසා ඒ නාගරික සංවර්ධන අධිකාරියට අයිති වෙන නගරවල ඒ පුද්ගලයන් බුද්ධි විඳින ප්‍රමාණයට යම් බලපත්‍රයක් දීලා ඒ අයිතිය තහරු කරලා ඔහුට ණයක් කරන් ඒක සංවර්ධන කිරීමට අවස්ථාව සලසා දෙන්න කියන එකත් මේ අවස්ථාවේ මම ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ හොරොපතාන කහටගත්තිගිල්ල ගලෙන් බින්නවා වගේ නාගරික ප්‍රදේශවල නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන විශේෂයෙන් හොරොපතාන නගරේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, රූලාසුන මට පොඩි ආස්තාවක් දෙන්න. මං කිරියල්ලේ ඇමතිතුමාට කැබිනට් ඇමතිරියකගේ නිින්දෙන් අවදි වෙන්න කියනවා. මේ වෙලාවේ ඇමතිවරු නැහැ පාර්ලිමේන්තුවේ. මට අපේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්නයක් කතා කරන්නලා තියෙනවා ඇමතිතුමනි.
මේ ඇමතිවරු
මට දැන් මොකද හේතුව? ඔබතුමා කැබිනට් ඇමතිරියක වශයෙන් ඉන්නවා, දෙපළම ඉන්නවා. මේ විෂය සම්බන්ධ නොවුණත් මේක විෂය පිළිබඳ රජයක් වශයෙන් අවධානය යොමු කරන්න.
ඔබතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
තව විනාඩියක්. විනාඩිය මේ අපේ ප්‍රදේශයේ ගොවින්ගේ ගිනිය ව්‍යාපාර ගන්නවා. මේ වෙනකොට මේ අවුරුද්දේ ජීවිත 12ක් ගිය අවුරුද්දේ 17ක් නැති වෙලා ගිනි අවියක් තිබ්බොත් තමයි දඩට අලින් පුරුදුලා තියෙන ගෙවල් කඩාගෙන යන්නේ. අම්මු දවල් ගිහිල්ලා ගෙවල් කඩනවා විසුම්බර.
ගිනි අවියත් තුමට හයියක් තියෙන්නේ. එනිසා මේ ගිනි අවිපත් ආපහු ලබා ගැනීම මදන්නේ නතර කරලා ඒකේ ඔප්පුගල් ඔප්පු අක්කර පහක ඔප්පු බලපත්‍රයක් කියලානවා. මාතන හේන් ගොවින්ට අක්කර පහක බලපත්‍රයක් දෙන්නේ නැහැ මුතුමා. නිසා මේ සඳහා ආණ්ඩුවේ අවධානය යොමු කරලා මේ ගොවින්ගේ වග ආරක්ෂා කිරීමටත් ඔබතුමාලාගේ අවධානය යොමු කරන මිල්මින් මන් නියදනවා. ඔබතුමාට
ගරු මන්ත්‍රීතුමාට ඊළඟට ගරු වෛද්‍ය හේසන් ජයවර්ධන කාවින්ද ජයවර්ධන මැතිතුමාට ඔබතුමාට විනාඩි 7ක පමණ කාලය ඇතිය.
ගරු සභාපතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව සහ කාලය ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධනය කිරීම ආයතනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මම හිතන්නේ මෙම ආයතනයට ප්‍රධාන වශයෙන් වගකීම් දෙකක් තිබෙනවා. එක වගකීමක් තමයි පරිසරය ආරක්ෂා කර ගැනීම, ඒ වගේම පරිසරය රැක ගැනීම සහ ඒ පරිසරයට හානි නොකර සංවර්ධනය කිරීම. ඒතකොට මේ පරිසරයත් පරිසරයේ සංවර්ධන මේ රටේ සංවර්ධනයත් දෙකටම දායකත්වය ලබා දෙන්නට පුළුවන්කම ලැබෙනවා මේ ආයතනයට. විශේෂයෙන්ම අපි දන්නවා ගරු සභාපතිතුමනි අපේ ප්‍රදේශයන්වල බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තම දැවැන්ත වශයෙන් පහත් බිම් තිබෙනවා. ඒතර මේ පහත් බිම් අපි පරිසරයට හානියක් නොකොට සංවර්ධනය කරන ක්‍රියාදාමයේ නියැලෙන්නට අවශ්‍යයි. නමුත් අද ප්‍රශ්නේ තියෙන්නේ මේ ආයතනවල තියෙන නීති පටිපාටිත් එක්ක අද මේවා සංවර්ධනය කරන උදවිය නීති විරෝධීව මේ ගොඩ කිරීම කරන්නට පුරුදු පුහුණු වෙලා තිබෙනවා. අත වශයෙන්ම ගරු සභාපතිතුමනි මේක ලොකු ප්‍රශ්නයක්. මොකද අද කිසිම නීතියකට හිස නමන් නැතුව නීතියානුකූලව සංවර්ධනය කරන්න නැතුව නීති විරෝධීව ඉඩම් ගොඩ කිරීම කටයුතු කරද්දී මේක අද මාෆියාවක් බවට පත් වෙලා තිබෙනවා. පස් කපන කන්දේ ඉඳන් ලොරි අයිතිකාරයන්ගේ ඉඳන් ඊට පස්සේ පස් ගෙනල්ලා මේ පහත් බිම් ගොඩ කරන තැන දක්වා සිදුවන්නේ මුදලට. ඒකට නීතිය ක්‍රියාත්මක කරන සමහර ආයතන සහ නිලධාරීනුත් සම්බන්ධයි කියන එක අපේ ප්‍රදේශයේ ජනතාව අපිට කියන කාරණයක්. එදා මේවට දේශපාලඥයනුත් සම්බන්ධ වුණා. අද දේශපාලඥයන්ගේ සම්බන්ධතාවයක් නැති වුණත් මේ දේ අදටත් ක්‍රියාත්මක වෙනවා ගරු සභාපතිතුමනි. අපි දන්නවා විශේෂයෙන්ම ඔබට ආවොත් බලන්නට පුළුවන් ජායල අධිවේගී මාර්ගයට යාබදව විශේෂයෙන්ම ජායල පොලිසියෙන් ගාවින් හැරිලා පිට්ටනිය පව කරලා එනකොට දැවැන්ත ගොඩවීමක් වෙනවා. මේ පිළිබඳව අපි ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දුන්නා. ඒ වගේම ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ ආයතනයට ලිපි දීලා තියෙනවා, දැනුම් දීලා තියෙනවා, ඔවුන්ව දැනුවත් කරලා තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ මේවට නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා. මේ ආකාරයේ මුතුරාජවෙල ප්‍රදේශයේ මෙවැනි නීති විරෝධී ගොඩකිරීම් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ හරහා සිද්ධ වෙන්නේ වැසි කාලයේදී මේ ගොඩ කරපු ඉඩම් වලට තිබෙන වතුර පාරේ හරහා කානු හරහා ගිහිල්ලා ගෙවල් දොරවල් යට වෙන තත්ත්වයටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. බත්තල මාබෝල ප්‍රදේශයේ විශේෂයෙන්ම අධිවේගී මාර්ගයට යාබදව සිදුවෙන ගොඩකිරීම් විශේෂයෙන්ම මාබෝල දේවස්ථානයේ පූජකතුමන් ඒ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා නිලධාරීන්. ඒ වගේම මේ පිළිබඳව අපිත් අදාළ අංශ දැනුවත් කරලා තිබෙනවා. නමුත් අපි දන්නේ නැහැ මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ වගේම මීගමුව මගේ ආසනේ ගත්තාම විශේෂයෙන්ම කඩොල් කැලේ ප්‍රදේශයේ නැවත වතාවක් මේ ආකාරයෙන් ඉඩම් ගොඩවීම වෙනවා. අපි දේශපාලඥයෝ හැටියට දන්නේ නැහැ මේවා නීතියානුකූලවද වෙන්නේ. හරි නීති රාමුව තුළද මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා. ගරු සභාපතිතුමනි, අපි මේ රටේ සංවර්ධනයට විරුද්ධ නැහැ. හැබැයි සංවර්ධනයේ නාමයෙන් මේ රටේ පරිසරය හානියට ලක් වෙනවා නම්, පරිසර නීති උල්ලංඝනය වෙනවා නම් ඒකට අපි විරුද්ධයි. විශේෂයෙන්ම මේ ගොඩ කිරීම සහ සංවර්ධනය කිරීම කරද්දී අදාළ නීති රාමුව තුළ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ ක්‍රියාත්මක වෙනකොට අපි දන්නවා, අර මං කලින් කිව්වා වගේ ආයතන 7කින් නැත්නම් 8කින් ඒකේ අනුමැතිය ගන්න ඕන. ඒතර මේක ගන්න සමහර අයට ඉතාමත් අමාරුයි. සමහර වෙලාවට ගන්න බෑ. එතකොට තමයි මේ අය මේක නීති විරෝධීව කරන්නේ. ඉතින් ඒක නිසා නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි මේ රටේ ඉඩම් සංවර්ධනය කිරීම සඳහා. විශේෂයෙන්ම මේ පහත් බිම් සංවර්ධනය කිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒකට මම හිතන්නේ රාජ්‍ය නිලධාරි දේශපාලකින් එකතු වෙලා නිර්මාණය කරන්න ඕන වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල ප්‍රදේශයෙන් ප්‍රදේශයට ආවේණික වෙච්ච වැඩපිළිවෙලක් වෙන්නට ඕන. මොකද අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ඉඩම් පිහිටීම නෙමෙයි, සමහර වෙලාවට කළුතර, එහෙම නැත්නම් කොළඹ, එහෙම නැත්නම් පුත්තලන් දිස්ත්‍රික්කයේ තියෙන්නේ. ඒක නිසා ඒක ඒ ප්‍රදේශයට ආවේණික වෙච්ච වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්නට අවශ්‍යයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද එහෙම නොකළොත් මේ ආකාරයේ නීති විරෝධී ගොඩකිරීම දිනෙන් දින වැඩි වෙනවා. ඒ හරහා දැවැන්ත මුදල් හුවමාරුවක් සිද්ධ වෙනවා.
ඒ වගේම මන්ත්‍රීතුමා විනාඩි 2යි ඔබතුමාට කාලය.
ඒ වගේම ගරු සභාපතිතුමනි, ඔබ දන්නවා පොලිසියෙන් නඩු දාන්න බෑ. එතකොට පොලිසියෙන් මේ අයව අල්ලලා ඒ නඩු මාර්ගයට ගියේ නැත්තම් මේ අය නිදහස් වෙනවා. එතකොට මේක දිගින් දිගටම යනවා. ඒ වගේම අපිට මීට අවුරුදු 2කට විතර උඩදී අපි දැක්කා විශේෂයෙන්ම මේ කොළඹ නගරේ කුණු ප්‍රශ්නයක් තිබුණා. මේ කුණු ප්‍රශ්නය निराකරණය කරන්න, මේක කලමනාකරණය කරන්න විශේෂයෙන්ම ගරු පාට්ලි චම්පික රණවක ඇමතිතුමා ලොකු වෙහෙසක් ගත්තා. එතුමාට පුළුවන්කම ලැබුණා මේ කුණු ප්‍රශ්නේ කොළඹ අවසන් කර අද මීතොට මුල්ල උද්‍යානයක් බවට එතුමා පත් කළා තිනවා. එතුමා දක්ෂ ඇමතිවරයෙක් හැටියට මම විශ්වාස කරන එතුමා වැඩපිළිවෙලක් සකස් කරයි මේ පහත් බිම් සංවර්ධනය කිරීමත් මේ ගොඩ කිරීමත් පිළිබඳව ජාතික වැඩපිළිවෙලක් එතුමා නිර්මාණය කරයි. ඒ හරහා මේ රටේ සංවර්ධනයටත් දායක වෙන්නට කැමති ආයෝජකයෝ ඉන්නවා නම් ඒ අයට ඒ දේ කරන්නට පුළුවන්. ඒ වගේම නීති විරෝධී ගොඩ කිරීම, ඒ වගේම සංවර්ධනය කිරීම නතර කරන්නටත් අපිට පුළුවන් වේවි කියන හැඟීම අපිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි මේ සියල්ලක්ම කරාට වැඩක් නැහැ. අද පළාත් පාලන ආයතන අපේ සතුව නෙමෙයි තියෙන්නේ. අපි මේ සංවර්ධන වැඩ කටයුතු සියල්ලම කරලා සභාපතිතුමනි අන්තිමට කානු බෝකු ටික සුද්ධ කරන්න ඕනේ පළාත් පාලන ආයතනවල, ප්‍රාදේශ සභාව, නගර සභාව. අද උන් මේ වැඩේ හරියට නොකළොත් නැවතවතම මේ යටවීම් ගොඩවීම් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඒ අයටත් ඒ වගකීම තියෙනවා කියමින් ඔබතුමා නැවතවතම මට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මගේ වචන සල්පය අවසන් කරනවා.
ස්තුතියි ගරු ආවින්ද ජයවර්ධන මැතිතුමාට. මීළඟට ගරු ඉන්දික අනුරුද්ධ අන්තිතුමා, ඔබතුමාට විනාඩි 7ක පමණ කාලයක්.
මාත්ම ස්තුතියි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. අද බොහොම පරිසරයට සංවේදී කාරණාවක් කතාබහට ගත්න මොහොතේ මේ රට තුළ තියෙන තෙත්බිම් වලින් 60%කට වැඩි ප්‍රමාණයක් දැඩි අනතුරකට පත් වෙලා තියෙන මොහොතක මේ ඉඩම් ගොඩ කිරීම අමාත්‍යාංශය, එහෙම නැත්නම් ඉඩම් ගොඩ කිරීම සංස්ථාව, ඒ ආයතනය සහ මෙගා පොලිස් අමාත්‍යාංශය සම්බන්ධයෙන් මේ ගේන යෝජනාව තුළ අපි පහුගිය දවස් වල දැක්ක පාර්ලිමේන්තුවේ ක්‍රමවේදයම සිද්ධ වෙනවා කියන එකයි අපි චෝදනාවක් විදියට කරන්නේ. මේ හදලා දෙන්නේ, නිර්මාණය කරලා දෙන්නේ, සකස් කරලා දෙන හැම නීතියක්ම, හැම යෝජනාවක්ම, හැම සංශෝධනයක්ම කාට හෝ මේ සිදුරෙන් රිංගා ගොස් ගිහිල්ලා ඒ කටයුතු, ඒ වංචාකාරී කටයුතු කරන්න, ඒ වගේ පරිසරයක් නිර්මාණය කිරීම මේ තුළ සිද්ධ වෙනවා කියන චෝදනාව මම තිබිච්ච රජයටත් කරනවා, මේ රජයටත් ඒ ආකාරයෙන්ම කරනවා. මොකද දැන් අපේ මන්ත්‍රීතුමාලා අදහස් දක්වද්දී කිව්වා ගිය රජයේ දේශපාලඥයෝ යම් යම් විදිහට මේවට බැදිහත් වෙලා කරාට මේ රජයේ දේශපාලඥයෝ එහෙම කරන්නේ නැහැ කියලා. හැබැයි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, පහුගිය රජයට චෝදනා කරන මේ ආණ්ඩුව අද අපේ මන්ත්‍රීතුමාලා මෙතෙන්ට ඇවිල්ලා කතා කරලා කියනවා අපේ
ජායල ප්‍රදේශයේ එහෙම නැත්නම් මීගමුව ප්‍රදේශයේ මේ පරිසර විනාශය මේ කඩුලාන විනාශය මේ පහත් බිම් ගොඩ කිරීම අපි දන්නේ නැතුව සිද්ධ කරනවා කියලා. එතකොට අපි අහන්නේ ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවේ ඉන්න ආණ්ඩුව නියෝජනය කරන මේ මන්ත්‍රීවරු මේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මේවල ගිහිලා බුදියගෙනද ඉන්නේ කියලා. දැන් පහත් බිම් ඒ සංවර්ධන මණ්ඩලයේ ආයතනයේ එහෙම නැත්නම් ඉඩම් ගොඩ කිරීම එහෙම නැත්නම් මේ මෙගා පොලිස් මේ නිලධාරින්ව මාස්පත තමුන්ගේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වලට අනිකුත් කමිටු වල ගෙනලා ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රශ්න කරලා මේ වෙනුවෙන් ගන්න ඕන ක්‍රියාමාර්ගය මේ වෙනුවෙන් යොදවන්න ඕන විශේෂඥ දැනුම මේ වෙනුවෙන් වැඩ කරන්න ඕන කොහොමද කියලා සාකච්ඡා කරන්න පුළුවන්. එතකන් සම්බන්ධීකරණ කමිටුවේ తాවකාලික අත්හිටවීමක් ඔනම බලධාරියෙකුට දෙන්න සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාට අයිතිය තියෙනවා. ඒ අයිතිය පාර්ලිමේන්තුවෙන් හදලා දීලා තියෙනවා. ඒ අයිතිය මේ වෙද්දි පාර්ලිමේන්තුවෙන් හදලා දෙන අයිතිය යම් කිසි විදිහකට කෙලසෙනවා නම් ඒකේ වැරද්දා තාණ්ඩුවේ. අපි දන්නවා සමහර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වල සභාපතිවරු ඉන්නවා සමහර විට පළාත් සභා මන්ත්‍රි ධූරයක් නැහැ. සමහර වෙලාවට ප්‍රාදේශ සභා මන්ත්‍රි ධූරයක් නැහැ. නමුත් රාජ්‍ය මුදල් වෙන් කරලා විධිමත් වැඩසටහනකට යොමු කරන පාර්ලිමේන්තුවේ වග කියන රාජ්‍ය මුදල් වලට වග කියන මන්ත්‍රීවරයෙක්ව මේ ආණ්ඩුවට බැරුව ගිහිල්ලා තියෙනවා මේ සම්බන්ධීකරණ කමිටු වලට දාන්න. අන්න ඒ ගැටලුව ගැන කතා කරන්න තියෙද්දි පළාත් පාලන ආයතනයට ඇඟිල්ල දික් කරනවා. පළාත් පාලන ආයතනයට ඇඟිල්ල දික් කරන්න දෙයක් නැහැ ගරු මන්ත්‍රීතුමාලා. අපි යෝජනා කරන්නේ මීතොට මුල්ලේ කුණු කන්ද දැන් ගොඩ ගැහෙන්නේ නැහැ. ඒක හරි. හැබැයි ඔබතුමාගේ නිවස පිටුපස ඔබතුමාගේ අපේ කාවින්ද මන්ත්‍රීතුමාගේ ආසනේ මීගම වුණාට මුතුරාජ වෙල වත්තල මැතිවරණ කොට්ටාසේ අද මුළු කෙරවල පිටිය කියන ඒ තෙත්බිම් තීරුවම යොදාගෙන මහ විනාශකාරී මීතොට මුල්ල කුණු කන්ද නැවත නිර්මාණය කරනවා මෙගා පොලිස් ආයතනේ. මෙගා පොලිස් ආයතනේ මෙගා පොලිස් අමාත්‍යංශයෙන් අද අහස උසට අර අධිවේගී මාර්ගය තුල ගමන් කරද්දී වම් පැත්තේ පේන්නේ අතිවිශාල වාහන ප්‍රමාණයක් යොදාගෙන මීතොට මුල්ලට ගෙනාපු කසල ටික එහෙම නැත්නම් පුත්තලමට අරුවක්කාරු වලට ගෙනියවනවායි කියපු කසල ටික කඩිනමින් ගෙනල්ලා ගොඩ ගහනවා අර හදවත වගේ තියෙන තෙත්බිම් තීරුවේ එහෙම නැත්නම් මිනිස් ජීවිතයට හුස්ම ටිකක් ගන්න සලස්සලා තියෙන ඒ කඩලාන තෙත්බිම් තීරුවේ ගොඩ ගහනවා ගොඩ කරනවා යම්කිසි භූමි ප්‍රදේශයක් තෝරාගෙන මෙගා පොලිස් අමාත්‍යංශයට බැරි නම් වෙන ඕන අමාත්‍යංශයකට ඒ අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා ඒ සංවර්ධන කටයුතු කරන එක සම්බන්ධයෙන් අපේ විරෝධතාවයක් නැහැ. අපි පහුගිය ආණ්ඩු කාලේ අපි දැක්කා අර කොළඹ තිබිච්ච මාළු මාකට් එක පෑලියගොඩට ගෙනහිල්ලා ඒ මුතුරාජ වෙල ඒ සංවර්ධන කටයුතු කළා. අද මාළු මාකට් එක පෑලියගොඩ තියෙනවා. ඒක හොඳයි. මිල අධික භූමි ප්‍රදේශය රජයට ලබාගෙන දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය ගෙනියන්න පුළුවන්. අද ඊට එහා පැත්තෙන් ගියාම මැනින් මාකට් එක දැන් ඉදිවෙමින් පවතිනවා. ඒක හොඳයි. හැබැයි කිසිම තේරුමක් නැතුව අර හැමිල්ටන් ඇල සහ කලපුවේ මත්ස්‍ය සියලු ඒ මත්ස්‍ය වර්ග විනාශ වෙන විදියට ලෝකේ මත්ස්‍ය අලුත් ඒ කියන්නේ ලංකාවට විතරක් ආවේනික ලංකාවට විතරක් ආවේනික මත්ස්‍ය වර්ග මං හිතන්නේ 200ක් ඉන්න වටිනාම භූමියක් මේ විදියට විනාශ වෙන්නේ. ඒක මේ අධිවේගී මාර්ගය තුල මේ මැති ඇමතිවරු කටුනායක ගුවන්තොටුපොළට යද්දි ගුවන්තොටුපොළින් ඒ කොළඹට එද්දි හොඳට පේනවා ඇති. අද මහා රමණීය පරිසරයක් නිර්මාණය වෙලා තිබිච්ච භූමියක්. අද මේක විතරක් නෙමෙයි මේ මෙගා පොලිස් අමාත්‍යංශය වග කියන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ දෝෂාරෝපණය කරන ගමන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඇඟිල්ල දික් කරන ගමන් මීතොට මුල්ල කුණු කන්ද කොළොන්නාව ගැන ඇතැම්මුන් කතා කරනවා. හැබැයි මීතොට මුල්ල කුණු කන්ද තාම එහෙම ඒ විදිහට තියෙනවා. ඒක තනකොළ පිටිලි ටිකක් සම්බන්ධ කරලා තනකොළ පිටිලි ටිකක් හිතෝලා නවත්වන එක ගැන නෙමෙයි අපි කතා කරේ. මේක අරුවක්කාරු වලට ගෙනියන වැඩපිළිවෙල කතා කරේ. අදත් අරුවක්කාරු වල ඒ ඉදිකිරීම මේ කටයුතු සිද්ධ වෙනවා. හැබැයි අර ගිහිල්ලා මීතොට මුල්ලේ තනකොළ පිටිලි ගහනවා. ඒ නිසා මේවා ජාතික අපරාධ. මේවා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙක.
මේවා අනාගතයක් දකින නායකයෝ විදියට කතා කරනවා නම් අඩුම තරමේ මේ රටේ තියෙන ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙන භූමි ප්‍රදේශ අයිති කරලා දීලා තියෙන අමාත්‍යවරයා විදිහට ඒ අමාත්‍යවරයා කොළඹ කළුතර එහෙම නැත්නම් ගම්පහ මේ නගර සම්බන්ධීකරණේ මනා වැඩසටහනක් වැඩපිළිවෙලක් ගෙනියන්න ඕන. ඒ වෙනුවට අතන තිබිච්ච කුණුගොඩ මෙතෙන්ට ගිහලා හරියට අර පුටුව කඩලා අටුව හදනවා වගේ తాවකාලික පැලැස්සර යොදන්නේ. එනිසා අපි කියනවා මේ ආණ්ඩුව හැමදාම කටයුතු කරුවේ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අපිට ලැජ්ජයි පටන් ගත්ත දවසේ ඉඳලා අවශ්‍ය දේ කරන්නේ නෙවෙයි. දැන් මෙතන වැලි වලින් විශාල මුදලක් උපයනවා කිව්වා. විශාල මහා භාණ්ඩාගාරයක ධනස්කන්ධයක් ලබා දෙනවා කියේක හොඳයි. මූදේ තියෙන වැලි ටික අරගෙන ගංගා වලින් වැලි ගොඩ දාන ඒ වගේම ජාවා අලංකාර ආකාරයෙන් ඒ කටයුතු කරන ඒ ක්‍රියාවලිය නවත්තන්න පුළුවන් වැඩපිළිවෙලක් නිර්මාණය කරනවා නම් ඒක අපි එකසිතින් අපේ පූර්ණ සහයෝගයේ ප්‍රදේශ වලින් ලබා දෙනවා. හැබැයි සිද්ධ වෙන්නේ එහෙම නෙමෙයි. දැන් දිවුලපිටිය ප්‍රදේශයට මූදු වැලි අරගෙන ගිහිල්ලා එහෙ ගබඩාවක් හදන්න මම සභාපතිවරයාට උපසභාපතිවරයාට මේ ඊයේ පෙරේද කතා කළකම මොන මෝඩ වැඩක්ද මේ. ඊට පස්සේ පානදුර ප්‍රදේශයේ වැලි ගබඩාවක් හදන්න ඊට පස්සේ එහෙන් ගියාම හංවැල්ල ප්‍රදේශයේ වැලි ගාවට රටේ මූදට ගලා බසින ප්‍රධාන වැලි ලබා ගන්න වැලි නිදි තුන පවතින කැලණිය කළුතර ඒ වගේම කළුගඟ කැලණිගඟ මාඔය කියන තුන ආසන්නයෙන්ම මේ වැලි ගබඩ හදන්නේ මොකටද? මේ වැලි ගබඩ හදපුවාම මූදු වැලි කියුබ් දෙකක් ගෙනියන මිනිස්සයා ගංගා වැලි කියුබ් 50ක් විතර ගොඩ දාගෙන අර මූදු වැලි බලපත්‍රයෙන් ගංගා වැලි මංකොල්ල කනවා. ඒ වැඩ කටයුතු සිද්ධ වෙනවා. මේක සමුන් තේරුම් ගන්න ඕන කටයුත්තක්. ගම්පහ දිස්ත්‍රික්කයට විතරක් නෙමෙයි තව දිස්ත්‍රික්ක 4-5කට ඇති වෙන විදිහට මුතුරාජවල වැලි නිදිය තියෙනවා. ඒ නිසා ඒ නිදිය තුලේ කටයුත්ත කරා නම් මං හිතන්නේ මේ ගංගා දැනටමත් තහනම් කරලා තියෙන්නේ. හරියාකාර මේ ගංගා රැකගන්න ආරක්ෂා කරගන්න ආරක්ෂිත වැඩපිළිවෙලක් කටයුත්තක් කළොතින් මේ ගංගා වලින් වැලි හොරකම් කරන අය නවත්ත ගන්න පුළුවන්. ඒ නිසා
අපි මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
රටට වගකිව යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපි යෝජනා කරන්නේ රටට වැදගත් යෝජනා ඉදිරිපත් කරන්න. රටට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන්න తాවකාලික පැලැස්සර ගෙන එන්න එපා කියලා. ඒ නිසා මම මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි යෝජනා කරනවා මේ වැලි නිදි ටික මේ මූදු වැලි ටික ගෙනල්ලා ගොඩ ගහලා මුතුරාජ වෙල තියෙන ටික ගංගා ආශ්‍රිතව අදින්න ගියොත් මේ වැලි ජාවාරම නැවතත් සිද්ධ වෙනවා කියලා කියමින් මත් දුන්න වෙලාවට ස්තුතිවන්ත වෙන්න හිඳ බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමාට මීළඟට ගරු මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා ඕඩර් ප්ලීස්. ඊට කලින් මූලාසනයේට ගරු සිඩ්නි ජයරත්න මැතිතුමා. ගරු මන්ත්‍රීතුමා.
ස්තුති ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංශෝධන සංස්ථා සංශෝධන කෙටුම්පත අවස්ථාවේ අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් කොළඹ නගරය මුල් කරගෙන ඒ වගේම බස්නාහිර පළාත් මුල් කරගෙන අද මේ කරගෙන යන විශාල සංවර්ධන ක්‍රියාපිළිවෙත ගැන අපි සියලු දෙනාම දන්නවා. මේ අමාත්‍යාංශ යටතේ පවතින නාගරික සංවර්ධන අධිකාරියේ ඒ ක්‍රියාදාමය තුළ විශේෂයෙන්ම කොළඹ නගරය හා ලංකාවේ ප්‍රධාන නගරවල් ටික මේ ලෝකයේ තියෙන අලුත් තත්ත්වයත් එක්ක දියුණු කරගෙන යන්න පුළුවන් ක්‍රම සහ ඒ අලුත් වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරගෙන යන අමාත්‍යාංශයක් හා එහෙම දැක්මක් තියෙන අමාත්‍යාංශයක් හැටියට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. අපි දන්නවා පෞගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලෙත් නාගරික සංවර්ධන අධිකාරිය එදා විශේෂයෙන් මාර්ෂික අමාත්‍යාංශය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ යටතේ පවත්වපු අධිකාරිය. ඒ අධිකාරිය තුල කොළඹ නගරයේ සංවර්ධනයත් එවැගේම මේ නාගරික සංවර්ධන අධිකාරිය හරහා මේ කුණු කසල බැහැර කිරීමේදී එදා ඒ අධිකාරිය කිසිදු දැක්මක් නැතුව කිසිදු දුර දැක්මක් නැතුව විද්‍යාත්මක පදනමක් නැතුව ඒ ක්‍රියාකලාපය ගැන ඒ ක්‍රියාව ගැනත් අපි දන්නවා. ඒ සියලු දේවල් අද වෙනකොට හරි විශ්ලේෂණයක් උඩ නියම දැක්මක් උඩ මේ රටේ විශේෂයෙන්ම අද කොළඹ නගරයේ පමණක් විතරක් නෙමෙයි මුළු රටටම ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන කුණු කසල පිළිබඳවත් යම් ජාතික වැඩපිළිවෙලක් උඩ විද්‍යාත්මක පදනමක් උඩ ඒ කුණු කසල බැහැර කිරීමේ ක්‍රියාවලියත් අද නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඒ ක්‍රියාවට නම් වෙමින් මේ බස්නාහිර හා මහනගර
මහනගරහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගින් ඒ ක්‍රියාපටිපාටිය කරගෙන යනවයි කියන එක අපි සියලු දෙනාම දන්න කාරණාව. මොකද අද කුණු කසල පිළිබඳ ප්‍රශ්නය ගත්තත් කොළඹ නගරය විතරක් නෙමෙයි ලංකාවේ ප්‍රධාන නගරවල් සියලු නගරවල් ගත්තත් තවම ඒ කිසිදු නගරයක බහුතර නගරයක ඒ පළාත් පාලන ආයතනවලට එහෙම විද්‍යාත්මක පදනමකින් යුත් කුණු කසල බැහැර කිරීමේ වැඩපිළිවෙලක් නැහැ. ඒ වැඩපිළිවෙල හඳුන්වා දීමේ මූලිකත්වයෙන් කටයුතු කළේ නාගරික සංවර්ධන අධිකාරිය කියලා අපි පිළිගන්න වෙනවා. ඒ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඒ කුණු කසල බැහැර කිරීමේ ජාතික වැඩපිළිවෙළවල් කීපයක් අද රට පුරාම ක්‍රියාත්මක වෙන බවත් අපි දන්නවා. විශේෂයෙන්ම කොළඹ නගරයේ එදා ගොඩනැගුණු කුණු කන්දු එවැගේම කුණු කසල බැහැර කිරීමට විද්‍යාත්මක පදනමකින් තොරව එහෙම විශාල කාලයක් එම බැහැර කිරීම උඩ කොළඹ නගරයේම ඉතාම කොළඹ නගරයේ තියෙන ඩෙංගු වෙන්න පුළුවන්, නොයෙකුත් බෝ වෙන රෝග වෙන්න පුළුවන්, ගම් වතුර වෙන්න පුළුවන්, ඒ සියලු දේවල් වලට එදා යටත් වෙලා හිටියා. විශේෂයෙන්ම කොළඹ නගරයේ තියෙන අවදිමත් සංවර්ධනය එහෙම නැත්නම් ඒ සංවර්ධනයේ සැලැස්මක් උඩ නොකුරුබු කාලයක් තිස්සේම මුළු කොළඹ නගරයේම අපි දැක්ක පෞගිය කාලේ කුඩා වැස්සකට පවා යට වුණු තත්ත්වයක් අපි කොළඹ නගරයේ දැක්කා. ඉතින් අපිට අද වෙනකොට සන්තෝෂ වෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ රට බලයට පත් වුණාට පස්සේ චම්පික ඇමතුමා මේ බස්නාහිරහ කොළඹ මහනගර සංවර්ධන අමාත්‍යවරය හැටියට පත් වුණාට පස්සේ අපිට පේනවා කොළඹ නගරය තුළ මේ ජලය බැහැගෙන යන මේ වැහි වතුර බැහැගෙන යීමේ උමං මාර්ග කීපයක් අද වෙනකොට තනලා ඉවර කරලා තියෙනවා. අපි දැක්කා කොළඹ මරදාන පාරේ කිංස්ලි පාරේ තියෙන උමං මාර්ගය අද වෙනකොට සම්පූර්ණයෙන්ම ඉවර කරලා තියෙනවා. ඊළඟට දේවි බොරැල්ලේ දේවි බාලිකා විද්‍යාලය අසල තියෙන උමං මාර්ගය සම්පූර්ණයෙන්ම අද වෙනකොට වැඩ ඉවර කරලා තියෙනවා. ඊළඟට මෝදර ප්‍රදේශයේ අද වෙනකොට ඒ උමං මාර්ගය හදාගෙන ඒ තියෙන වැහි වතුර මුහුදට ගලා බැසීමේ උමං මාර්ගය අද වෙනකොට අපි දන්නවා ඒක කරගෙන යනවා. නමුත් අපි දැක්කා අද කොළඹ නගරය කියලා කියන්නේ උස් කඳු වලින් එහෙම නැත්නම් විශාල කඳු මාර්ග වලින් තැනිච්ච නගරයක් නෙමෙයි. ඒක සාමාන්‍ය තැනිතලා ප්‍රදේශයක පිහිටි මුහුදු මට්ටමත් එක්ක එහෙම ලොකු විශාල වෙනසක් නැති නගරයක් තමයි කොළඹ නගරය. නමුත් ඒ නගරයේදී මේ උමං මාර්ග හැදීමේදී විශේෂයෙන්ම කිසිදු ආකාරයේ ජන ජීවිතවලට මේ කොළඹ නගරයේ තුල පවතින විශාල ගොඩනැගිලි වලට කිසිදු හානියක් නොවන ආකාරයේ ඔය උමං මාර්ගයේ තැනීමේ ඒ ක්‍රියාමාර්ගයේ නාගරික සංවර්ධන අධිකාරිය ඉතාම අද වෙනකොට ඒක සාර්ථකව කරලා තියෙනවා. අපි දැක්කා විශේෂයෙන්ම පෞගිය ආණ්ඩු කාලේ උමාඔය ඒ වතුර ටික හැරවීමට උමං මාර්ග තැනීමේදී අපි දැක්කා කිසිදු ආකාරයේ විද්‍යාත්මක පදනමකින් තොරව කිසිදු අර පරීක්ෂණ වාර්තා
ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
වැගේම වාර්තාවලින් තොරව ක්‍රියාත්මක වීමේදී අද බදුල්ල බණ්ඩාරවල ප්‍රදේශයේදී මේ උමං හැරීම නිසා විශාල ප්‍රමාණයක ජනතාවගේ අද ජීවිත අවදානමකට පත් වෙලා තියෙනවා. අද මේ කඳුකර ප්‍රදේශයේ තුල මේ උමං මාර්ග ඒකවත් හරියට එදා ඒගොල්ලන්ට කරගන්න බැරිව ගිහිල්ලා අද වෙනකොට මුළු අද බණ්ඩාර වෙල බදුල්ල කියන ඒ ප්‍රදේශවල ජීවත් වෙන ඒ ජනතාවගේ ජීවිත හානි හා පමණක් නෙමෙයි විශාල වශයෙන් නිවාසවලට හානි සිද්ධ වෙලා අද ඔවුන්ගේ ජීවිත අවදානට ලක් වෙලා තියෙනවා. ඒතකොට අද කොළඹ වගේ විශේෂයෙන්ම මේ තනිතලා ප්‍රදේශයක තියෙන ඒ කඳුකරයක් නැති ප්‍රදේශයක පවා අද ඉතාම නාගරික සංවර්ධන අධිකාරිය මේ කොළඹ නගරයේ වැහි වතුර වලින් පිරෙන නගරය කලින් තිබුණ ඒ වැහි වතුර වලට යටවන නගරයක් හැටියට තිබිච්ච ඒ නගරය අද වෙනකොට උමන් මාර්ග කීපයක් කරහා මුහුදට ගලා බැසීමේ ඒ වැඩපිළිවෙල ඉතාම සාර්ථකව ලෙස අද කොළඹ නගරයට කොයිතරම් වැස්සත් ඒ අවදානම අද වෙනකොට අඩු වෙලා තියෙනවා. අද අවදානම අද අඩු වෙලා තියෙනවා කියන එක අපි පිළිගන්න ඕනේ. ඒ වගේම සභාපතිතුමනි ඊළඟට කොළොන්නාවේ විශේෂයෙන්ම අඹතලේ ප්‍රදේශයේ පොම්පාගාරයක් ඉදිරි කරලා ඒක කොළොන්නාව කඩුවෙල වගේ ප්‍රදේශ අපි දැක්කා නිතරම කැලණි ගඟේ වතුර මට්ටම ඉහළ යාමත් එක්කම හැමතිස්සෙම අපි දකින දෙයක් තමයි ඒ ප්‍රදේශවල ගම් වතුර වලට යට වෙනවා. ඉතින් මම හිතනවා අද බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ මගින් චම්පික රණව කැමැතුමාගේ මූලිකත්වයේ උඩ අද කොළොන්නාව අඹතලේ ප්‍රදේශයේ පොම්පාගාරයක් අද ඉදිකරමින් අද ඒ ප්‍රදේශවලත් ගම් වතුර පාලනය කිරීමේ හැකියාව අද ඒ වෙනකොට අද ලැබිලා තියෙනවා. එතකොට මෙන්න මේ හරහා අද නොයෙකුත් අර අද කොළඹ නගරයේ සංවර්ධනය විතරක් නෙමෙයි කොළඹ නගරයේ දියුණුව විතරක් නෙමෙයි කොළඹ නගරයේ ජීවත් වෙන දුප්පත් ජනතාවට නිවාස හැදීම විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් මේ කොළඹ නගරයේ හා මේ අවට ප්‍රදේශවල කාලගුණ ඒ වෙනස් වීමත් එක්කම බලපාන අපේ ජීවිතවලට බලපාන නොයෙකුත් දේවල් වෙනුත් අද යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා අද වෙනකොට නහරයන් පිට අවසාන කරන්න ගරු සභාපතිතුමනි නහරයන් පිට කිරිමණ්ඩල මාවතේ අද වෙනකොට ආයතනයක් පිහිටල තියෙනවා ලංකාවේ කොහේ වැස්සත් ලංකාවේ කොහේ ප්‍රදේශයක වැසි වැස්සත් ඒ ප්‍රදේශවල ඒ ගං වතුර මට්ටම දැනගැනීමේ පුළුවන් ආයතනයක් අද වෙනකොට නහරම්පිට ප්‍රදේශයේ ඒ ආයතනයක් ගොඩනගන්න අදේ හැකියාව ලැබිලා තියෙනවා. එතකොට අපි අද තාක්ෂණයේ පැත්තෙන් උත් ලෝකයේ තියෙන මේ තියෙන කාලගුණය වෙනස් වීම පැත්තෙන් උත් ලෝකයේ තියෙන අනිකුත් නගරවල එක්ක ඒ නගර හා දියුණු වීමේ හා දියුණු කිරීමේ පැත්තෙන් උත් විශාල වැඩ කොටසක් බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශය කරනවායි කියන එක අපිට පිළිගන්න වෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි මම හිතනවා තවත් අපිට දීර්ඝ කාලයක් විශාල වැඩ කොටසක් තියෙනවා මේ කොළඹ නගරයේ දියුණුව වෙනුවෙන් කරන්න. එක පැත්තකින් අපි දන්නවා වරාය නගරයේ ඉදිවීමෙන් පවතිනවා. ඒ වරාය නගරයේ ඉදිවීමත් එක්කම කොළඹ නගරයේ
තියෙන වෙනස්කම් මහා පරිසරය හා
ඒ කාලගුණ විපර්යාසයන් විතරක් නෙමෙයි නොයෙකුත් භෞතික දේවල් වල විපර්යාසයන් පවා ඉදිරියේදී වෙන්න පුළුවන්. ඒවට මුහුණ දෙන්නත් අපිට හැකියාව ශක්තිය ලැබෙන්න ඕනේ. ඒ වෙනස්කීමත් එක්කම ලෝකයේ තියෙන නොයෙකුත් නගරත් එක්ක දියුණු නගරත් එක්ක ඒ තාක්ෂණය පවා කොළඹ නගරයට ගෙනෙීමේ ඒ මූලික වැඩ කොටස බස්නාහිර මහනගර අමාත්‍යාංශ මගින් සිදු කරනවා කියලා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ඔබට මිලකට ගරු සීනිතම්බි යෝගේශ්වරන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
අලමිත අංගම් උරිපිනර අවර්களே இன்று இலங்கை காணி மீட்டல் மற்றும் அபிவிருத்தி கூட்டுத்தாபன திருத்த சட்டமூலத்தில் உரையாற்றுவதையிட்டு மிகுந்த மகிழ்ச்சி அடைகின்றேன். உண்மையிலேயே இன்று நகர அபிவிருத்தி சார்பாக நாங்கள் பார்க்கும்போது பல வேலை திட்டங்களுக்கு காணி அவசியமான ஒன்றாக இருக்கின்றது. இதன் இந்த காணி விடயம்தான் எங்களுக்கு பாரிய பிரச்சனையாக சமூகத்துக்கும் இருந்து கொண்டிருக்கின்றது. குறிப்பாக வடக்கு கிழக்கு மண்ணிலே காணிதான் மிக முக்கியமான ஒரு பிரச்சனையாக இடம் பிடித்துக் கொண்டிருக்கின்றது. இன்று இந்த இடத்திலே உள்நாட்டு அலுவல் அமைச்சர் வருகை தந்து இருக்கும் போது நான் ஒரு முக்கிய விடயத்தை கூற வேண்டியவனாக இருக்கின்றேன். கடந்த ஒரு சில நாட்களுக்கு முன் அம்பாறை மாவட்டத்திலே கல்முனை வடக்கு தமிழ் பிரதேச செயலகத்தை தரம் உயர்த்த வேண்டும் என்று அந்த அப்பகுதியில் வாழுகின்ற பௌத்த மதகுரு இந்து மதகுருமார்கள் மற்றும் சிவில் அமைப்புகள் அரசியல் பிரதிநிதிகள் உட்பட உண்ணாவிரத போராட்டத்தை ஆரம்பித்து மிக துன்பமான நிலையிலே இருந்து கொண்டிருக்கின்றார்கள். ஆனால் அது சார்பாக அரசாங்கம் இன்று வரை எந்த நடவடிக்கையும் எடுத்ததாக எங்களுக்கு தெரியவில்லை. நாங்கள் நீண்ட நாட்களுக்கு முன் இந்த அரசாங்கத்தின் பிரதமர் அவர்களையும் கௌரவ அமைச்சர் அவர்களையும் சந்தித்து இந்த கல்முனை வடக்கு பிரதேச செயலகம் சார்பாக தமிழ் பிரதேச செயலகத்தை காணி மற்றும் நிதி உட்பட்ட விடயத்தை உள்ளடக்கி தரம் உயர்த்த வேண்டும் என்ற கோரிக்கையை முன்வைத்து பேச்சுவார்த்தையை நடத்தியிருந்தோம். அதை செய்து தருவதாக எங்களுக்கு கூறினார்கள். அதே நேரத்தில் கௌரவ பிரதமர் அவர்கள் கூறினார் ஆணி மாதம் 31க்குள்ளே நாங்கள் அதனை முடிப்போம் என்று தெரிவித்திருந்தார். ஆனால் இன்னும் எந்த சம்பவம் நடந்ததாக இல்லை. அந்த பகுதியில் கடந்த 1989 தொடக்கம் அந்த பிரதேச செயலகம் இயங்கி வருகின்றது. 98 வீதமாக அந்த பகுதியிலே தமிழ் மக்கள் வாழுகின்றார்கள். 29 கிராம அதிகாரி பிரிவு. ஆனால் அந்த பிரதேச செயலகத்தை தரம் உயர்த்துவதற்கு இஸ்லாமிய அரசியல்வாதிகள் மறுப்பு தெரிவித்து வருகின்றார்கள். ஆனால் பாருங்கள், நான் கோரலை பற்றி பகுதியிலே வாழ்பவன். கோர்லை பெற்று மத்திய என்கின்ற பிரதேச செயலகம் 2003 பின்னர் 6 கிராம அதிகாரி பிரிவோடு கொண்டு வந்து பின்னர் ஏனைய பாகரை பிரதேசத்தின் கிராம அதிகாரி பிரிவுகளிலும் இருந்து ஒரு சிறு பகுதியை இணைத்து 8 கிராம அதிகாரி பிரிவோடு அந்த பிரதேச செயலகத்தை உருவாக்கி கொடுத்திருக்கிறார்கள். ஏன் இஸ்லாமிய மக்களுக்கு ஒரு சட்டம், தமிழ் மக்களுக்கு இந்த நாட்டில் ஒரு சட்டமா? இது சார்பாக இன்று எங்களை இலங்கை தமிழரசு கட்சியின் தலைவர் மாவை சேனாதிராஜா ஐயா அவர்கள், நாங்கள் தமிழ் தேசிய கூட்டமைப்பின் பாராளுமன்ற உறுப்பினர்களின் குழு கூட்டத்தில் தீர்மானிக்கப்பட்ட பிரகாரம் அவர் கௌரவ பிரதமர் அவர்களை சந்தித்து இப்போது உண்ணாவிரதத்தில் இருக்கின்ற எங்களது பௌத்த பிக்குகள், இந்து மதகுருமார்கள், கிறிஸ்தவ மதகுருமார்கள், சிவில் அமைப்பு பிரதிநிதிகள், அரசியல் பிரதிநிதிகளை உடனடியாக அவர்களோடு தொடர்பு கொண்டு இதற்கான தீர்வை அவர்களுக்கு அறிவித்து காப்பாற்றுங்கள் என்று வேண்டினார். நாங்கள் முன்பு உங்களிடம் பல தடவை பேசி நீங்கள் அறிவித்த எங்களுக்கு தந்த உத்தரவாதத்தை இன்னும் நிறைவேற்றவில்லை என்று அவரிடம் வேண்டிய போது அவர் தெரிவித்தார், நாங்கள் அமைச்சர் தற்போது இல்லை, அவர் வந்ததும் நாங்கள் ஒரு முடிவை எடுக்க இருக்கிறோம், எதுவித பிரச்சனையும் இல்லை, அந்த பிரதேச செயலகத்தை தரம் ஏற்றுவதில், ஆனால் அந்த காணியை எல்லை நிர்ணயம் செய்ய வேண்டும், அதற்கான ஒழுங்கன்றை நாங்கள் குழுவை அமைத்து உடனடியாக மேற்கொண்டு அந்த நடவடிக்கையை பிரகாரம் அந்த பிரதேச செயலகத்தை தரமுயர்த்தி கொடுப்போம் என்று கூறியிருக்கிறார். இன்று அதை எங்கள் இலங்கை தமிழரசு கட்சியின் தலைவருக்கு தெரிவித்திருக்கிறார். ஆனால் ஏன் அந்த உண்ணாவிரதம் இருப்பவர்களுக்கு அதை தெரிவிக்க முடியாது? இந்த நாட்டின் பிரதமர் அவர்களுக்கு நாங்கள் கேட்டுக்கொள்கிறோம், இந்த அரசாங்கம் வருவதற்கு முட்டுக் கொடுத்தவர்கள் நாங்கள். இதுவரை காலமும் 2015 முன் நாங்கள் எதிர்கட்சியில் இருந்தாலும் அரசாங்கங்கள் எங்களை பாராமுகமாகத்தான் இருந்தது. ஆனால் அதற்கு பின் நாங்கள் ஜனாதிபதி வருவதற்கும் ரணில் விக்ரமசிங்கே அவர்கள் பிரதமராக வருவதற்கும் இந்த நாட்டிலே நாங்கள் ஆதரவை கொடுத்திருக்கிறோம். அந்த நன்றியை நீங்கள் இன்னும் வைத்துக் கொண்டிருக்கிறீர்களா என்று உங்களிடம் கேட்க விரும்புகிறோம். நன்றி இருந்தால் நீங்கள் இதை கால தாமதப்படுத்த வேண்டிய அவசியம் இல்லை. இஸ்லாமிய மக்களுக்காக, இஸ்லாமிய அரசியல்வாதிகளுக்காக ஏன் அந்த செயற்திட்டத்தை பின்போட வேண்டும்? உடனடியாக பிரதமர் அவர்கள் இதிலே தலையிட வேண்டும். அங்கு உண்ணாவிரதம் இருக்கின்ற எங்கள் உறவுகளுக்கு உடனே அறிவிக்க வேண்டும். உடனடியாக மிக விரைவாக இந்த பிரதேச செயலகத்தை தரமுயர்த்தி தருகின்றோம் என்பதனை எப்போது நீங்கள் அதனை செய்ய போகின்றீர்கள் என்ற தியதியோடு அவர்களுக்கு அறிவிக்க வேண்டும். அதனை இந்த சபையிலே கேட்டுக் கொள்கிறோம். அவ்வாறு நீங்கள் செய்ய தவறினால் நாங்கள் உங்களுக்கு தருகின்ற ஆதரவை வாபஸ் பெற வேண்டி வரும். இதிலே எச்சரிக்கின்றோம். ஏனென்றால் நாங்கள் அற்ப இந்த சின்ன விடயத்தை கூட செய்ய முடியாதவர்களாக இருப்பதாக எங்கள் தமிழ் மக்கள் எங்கள் மீது குற்றம் சுமத்துகின்றார்கள். அன்பாந்த தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த நாட்டிலே தமிழ் மக்கள் கடந்த காலங்களிலே வடக்கு கிழக்கு பகுதியிலே ஒரு அரசியல் தீர்வை பெற்று சுதந்திரமாக வாழ வேண்டும் என்பதற்காக சாத்திக ரீதியிலும் ஆயுத ரீதியிலும் போராடினார்கள். ஆனால் அவர்கள் போராடியதை நிமித்தம் இந்த நாட்டிலே அமைச்சு பதவிகளையும் பிரதி அமைச்சு பதவிகளையும் ராஜாங்க அமைச்சு பதவிகளையும் ஏன் ஆளுநரையும் வடக்கு கிழக்கிலே பெற்று ஆட்சி புரிந்தவர்கள் இஸ்லாமிய அரசியல்வாதிகள் தான். ஆனால் அவர்கள் தங்களது ஆட்சியின் போது தொழில் ரீதியாக அபிவிருத்தி ரீதியாக தமிழ் மக்களை புறந்தள்ளினார்கள். இன்று வரை அந்த செயற்பாட்டை மேற்கொண்டு வருகின்றார்கள். ஆனால் இந்த பிரதேச செயலகத்தையும் வழங்கக்கூடாது என்பதில் முஸ்லிம் காங்கிரஸ் மிகவும் ஆர்வமாக இருக்கிறது. அந்த பகுதியை பிரதித்துவப்படுத்துகின்ற ஹரீஸ் பாராளுமன்ற உறுப்பினர் இந்த தமிழ் பிரதேச செயலகத்துக்கு எதிராக செயற்படுகிறார். ஆகவே அவர்களது கருத்துக்கு செவிமடியாது இந்த நாட்டின் பிரதமர் அவர்கள் உடனடியாக இந்த விடயத்தில் தலையிட்டு உடனடியாக உண்ணாவிரத போராட்டம் நிறுத்தும் வகையில் அந்த பிரதேச செயலகத்தை தரம் உயர்த்தும் உத்தரவை பிறப்பிக்க வேண்டும் என்று மீண்டும் மீண்டும் கேட்டுக் கொள்கிறேன். அத்தோடு மட்டக்களப்பு மாவட்டத்திலே கோர்லை பற்றி வடக்கு பிரதேச செயலாளர் பிரிவிலே கதிரவழி புச்சாக்கணி என்ற பகுதியிலே 2011 ஒரு திட்டமிட்ட செயற்பாடு நடந்திருக்கிறது. அதாவது கதிரவழி புச்சாக்கணி கடற்கரை பகுதியிலே இல்மனைட் அகழ்வதற்காக நடவடிக்கை எடுத்திருக்கிறார்கள். இதன் மூலம் இது இரகசியமான முறையிலே மேற்கொள்ளப்பட்டிருக்கிறது. முன்பு இருந்த கிழக்கு மாகாண முதலமைச்சர் சந்திரகாந்தன் என்கின்ற பிள்ளையானை பயன்படுத்தி அவரது பிரதேச சபையை பயன்படுத்தி இந்த செயற்திட்டத்தை மேற்கொண்டிருக்கின்றார்கள். இதன் மூலம் அந்த பகுதி மக்கள் பாதிக்கப்படுகிறார்கள். இப்போது இரகசியமாக மேற்கொண்ட விடயம் இப்போது இல்மனை ஒரு தொழிற்பேட்டையாக வந்து அங்கு அந்த மக்களை பாதிக்கின்ற செயற்பாடாக, கடல் ரீதியாக அந்த மக்கள் பாதிக்கப்படும் செயற்பாடாக உருவாக்கப்பட்டிருக்கிறது. அந்த மக்கள் கவனயீர்ப்பு போராட்டங்களை நடத்தி இருக்கின்றார்கள், தொடர்ந்து நடத்தி வருகிறார்கள். அதற்கு பாகரை பிரதேச அபிவிருத்தி குழு கூட்டத்திலும் தீர்மானம் நிறைவேற்றப்பட்டிருக்கிறது. அந்த இல்மனை தொழிற்சாலையை நடைமுறைப்படுத்த முடியாது என்று உடனடியாக அரசாங்கம் அந்த இல்மனை தொழிற்சாலையை நிறுத்த வேண்டும். சில அதிகாரிகளையும் அரசியல்வாதிகளையும் பயன்படுத்தி மேற்கொண்ட அந்த சதி திட்டத்தை உடனே நிறுத்துங்கள். இல்மனை தொழிற்சாலை அந்த பகுதிக்கு தேவையில்லை. அந்த பகுதியின் வளத்தை சுரண்டுவதோடு அந்த மக்களின் வாழ்வாதாரத்தை பாதிக்க வேண்டாம் என்று அன்பாக கேட்டுக் கொள்கின்றோம். அதே நேரத்தில் இன்றைய இந்த நிகழ்வில், அதாவது இன்றைய தலைப்பிற்கு உரித்தான எங்களது கௌரவ அமைச்சர் சம்பிக்க ரணவக்க அவர்களை இந்த இடத்திலே மன்னார் மாவட்ட பாராளுமன்ற உறுப்பினர் சாஸ் நிர்மலநாதன் தெரிவித்த ஒரு கருத்தை அவருக்கு முன்வைக்கின்றேன். மன்னாரிலே பள்ளிமுனை விளையாட்டு மைதானத்திற்காக நீங்கள் நிதியொதுக்க முன்வந்ததற்கு அவர் நன்றி தெரிவிக்கின்றார். அதே வேளையில் இன்னும் அது ஆரம்பிக்கப்படவில்லை, ஆகவே விரைவாக ஆரம்பிக்கப்பட வேண்டும் என்று உங்களிடம் கோரிக்கை விடுக்குமாறு எனக்கு என்னிடம் கேட்டுக்கொண்டார். அத்தோடு மட்டக்களப்பு மாவட்டத்திலும் பல அபிவிருத்தி திட்டங்கள் நகர அபிவிருத்தி அமைச்சால் மேற்கொள்ளப்பட வேண்டியிருக்கிறது. உதாரணமாக மட்டக்களப்பு, அதே நேரத்தில் பண்டித்தீவு என்ற ஒரு தீவு இருக்கிறது, அந்த தீவை இணைக்கின்ற ஒரு பாலம் உருவாக்கப்பட வேண்டும், வீதிகள் அங்கு செப்பனிடப்பட வேண்டும். அதே நேரத்தில் மட்டக்களப்பு சந்தை பகுதியையும் மட்டக்களப்பு மாவட்ட செயலகத்தையும் இணைக்கக்கூடியதாக இருக்கின்ற ஒரு தொங்கு பாலமும் அங்கு உருவாக்கப்பட வேண்டும். பல அபிவிருத்தி வேலைகள் மேற்கொள்ளப்பட வேண்டி இருப்பதனால் கௌரவ அமைச்சர் அவர்கள் இந்த விடயத்திலே கவனம் செலுத்தி அந்த செயற்திட்டங்களை மேற்கொண்டு தர வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு, அங்கும் நகர அபிவிருத்தி சார்பாக அந்த குப்பை கூளங்களை கொட்டுவதற்கு பொருத்தமான காணிகள் பிரதேச சபை ரீதியாக, நகர சபை ரீதியாக, நகர மாநகர சபை ரீதியாக பல பிரச்சனைகள் எழுந்து கொண்டிருக்கின்றன. ஆகவே அதற்கேற்ற காணிகளையும் நீங்கள் ஏற்பாடு செய்து கொடுப்பதற்கு முன்வர வேண்டும் என்று கேட்டு எனது உரையை நிறைவு செய்கின்றேன். நன்றி.
வினாடி ஹத்தக காலையத்தேனும்
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට මේ කාලය ලබා දුන්න ගැන. ඒ වගේම අද මේ පනත ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීම සහ සංවර්ධනය කිරීමේ සංස්ථා සංශෝධන පනත ගැන කතා කරනකොට අපේ ගරු ඇමතුමා පාර්ටි චම්පික ඇමතුමා අද මේ නාගරිකකරණයත් එක්ක, ඒ වගේම අද ජනතාව ඒ දිගුණුව කරා යනකොට ඒ ලෝකයත් එක්ක ගැටෙන්ඩ පුළුවන්, ඒ වගේ මේ අදහස් තිබෙන නූතන තාක්ෂණයක් එක්ක යන්න පුළුවන් නගර නිර්මාණය කිරීම සඳහා ඒ වැඩ පිළිවල් ඇති කරලා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා එතුමා සෑම විටම කතා කරන දෙයක් තමයි හතරවෙනි කාර්මික විප්ලවය ගැන. අපි දන්නවා ඒ හතරවෙනි කාර්මික විප්ලවය ඔළුවේ තියාගෙන, ඒ වගේම තිරිසර සංවර්ධනය ඔළුවේ තියාගෙන මේ කරන සංවර්ධනයන් එතුමා ඒ විදිහට කොයි විදිහටද අමාත්‍යාංශයක් තුලින් විය යුත්තේ කියන එක අද පැහැදිලිව අපි දැකලා තිනවා එතුමාගේ ක්‍රියාදාමයන් එක්ක. අපි ඒක එතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද අද අපි දන්නවා ජනගහනය වැඩි වෙනකොට ඒ වගේම අනික් ක්‍රමවේද නගරයක් තුල නාගරීකරණය තුලදී යොදවිය යුතුයි. ඒ වගේම අපි දන්න දෙයක් තමයි අද මේ නගර සංවර්ධනයත් එක්ක අපිට අවශ්‍ය වෙනවා, මම ඇමතුමාගෙන් උතිල්ලා සිටින හොඳ නර්ග නිර්මාණ ශිල්පීන් හරි ඒ කාර්ය කරන්න පුළුවන් පුද්ගලෙක්. මොකද අපි දන්නවා අනපනත් හදන්න පුළුවන් පුද්ගලයෝ සිටින්න ඕනේ. ඒ වගේම අපි කියන ස්ට්‍රැටජික් ප්ලෑනර්ස් ඇන් ස්ට්‍රැචුරිටි ප්ලෑනර්ස් කියලා. ඉතින් ඔය ප්ලෑන් මේ ඔය නගර නිර්මාණය කරන්න පුළුවන් ප්ලෑන් ඒ වගේම ඒ සැලසුම් හදන්න පුළුවන් කණ්ඩායම් සිදු යුතුයි. අද අපි මම හිතනවා මේ ලංකාවේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල එම විෂය උගන්වනවා. ඒක තවත් වැඩි කරලා උගන්වන්න ඕනේ. මොකද ඒක මං හිතන්නේ ඉතා වැදගත් දෙයක්. මොකද ඒ හරහා තමයි ඔය හොරෙන් ඉඩම් ගොඩ කිරීම, එහෙම නැත්නම් අක්‍රමිතා සිදු වෙනවා අවම කරගන්න පුළුවන් වෙන්නේ. හද හරි සැලැස්මකටම ඒ නගරය හෝ ඒ ප්‍රදේශයේ සංවර්ධනය සඳහා ඉදිරියට ගෙනියනකොට. ඒ වගේම මේ සංවර්ධනයන් දිහා බලනකොට අපි දන්නවා ප්‍රදේශ ගත්තාම අනික් රටවලත් වෙන දෙයක් තමයි. ඒ වගේම මම දන්නවා ලංකාවෙත් ඒ දේ සිදුවෙමින් යනවා. ඒ තමයි කලාප. එහෙම නැත්නම් සෝනින් සිස්ටම් එකක් තිබෙනවා. කොහෙද කර්මාන්තෙන්නේ? කොහෙද නගරයක එනවනම් මේ කඩවල ටික ව්‍යාපාර ටික එන්නේ කොහෙද? මේ වගේ ඊළඟ නිවාස ටික එන්නේ කොහෙද? එතකොට ජලය තියෙන්නේ කොහෙද? එතකොට ඒ වගේ ක්‍රමවේදයන් අද අපි දකිනවා ඇති වෙලා ඇදගෙන ඉදිරියට යනවා. අපි දන්නවා කාලයක් තිබ්බා ගරු මන්ත්‍රීතුමනි, අපි අතීතයට ගියා නම් අපි දැක්කා එදා කොයි විදිහටද නගර සංවර්ධනය වුණේ කියලා. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොනවද කරේ? පොලිසිය ආමියකට නැත්තම් ත්‍රිවිධ හමුදාවට අණ දුන්නා. දීලා මොනවද කරේ? ඇවිල්ලා තනිකර ඔක්කොම නගර ටික අනේ අහිංසක මිනිස්සුගේ කඩවල් ටිකත් ඔක්කොම ඩෝසර් කරගෙන ගියා. එක වචනයක්වත් එක මිනිස්සුගෙන් ඇහුවේ නැහැ. අලාභයක්වත් ගෙව්වේ නැහැ. අපේ මං හිටපු දිස්ත්‍රික්කයේ ඒ දේ සිදු වුණා. අහිංසක මිනිස්සු බය නඩුවක්වත් දාන්න ගියේ නැහැ. පාරටවත් බැස්සේ නැහැ. ওই ඔක්කොම කඩාගෙන ගියා. වන්දියක්වත් ගෙවන්නේ නැතුව සුද්ධ කරගෙන ගිහින් නගරය නිර්මාණය කරා. දැන් මේ ඒ එදායේ නිර්මාණය කරපු නගරවල තිරසරභාවයක් තියෙනවද? එහෙම නැත්නම් එදායේ දේශපාලනඥයින්ට ඕන විදිහටද ඒ නගර නිර්මාණය වුණේ? මොකද්ද කියන එකේ ප්‍රශ්නයක් තිබෙනවා. අද වෙනතුරු ඒ නර්ග නිර්මාණය වෙලා ඒවා සංවර්ධනයේ කටයුතු දිහා බලන්න යනකොට ඒ ගැටලු තිබෙනවා. හොඳම උදාහරණේ තමයි අපි රඹුක්කන ආසනේ නගර නිර්මාණයේ දිහා බලපුවාම ඒ නිර්මාණය තුලින් අපි දකින ලොකු ප්‍රශ්න. කානු පද්ධතිය හරියට හදලා නැහැ. හදන්න ඒ නිර්මාණයෙන්
ඇති ඔතමට තව විනාඩි දෙක කාලයක්
තිබුණා. හරි, බොහොම ස්තුතියි. හදන්න කටයුතු කළා නැහැ. ඒ වගේම සතිපොළ සංවර්ධනයේට ගත්තාම ඒ සතිපොළ සංවර්ධනයේ වෙන්න එදා හිටපු මහ ඇමතිවරයා හිටපු පත්‍රපල් හොරා දුන්නේ නැහැ ඒ නගර තනිකර ඒ නගරේ නගර සංවර්ධනයේදී මේ සතිපොළ සංවර්ධනය කරන්න. අපි දන්නවා 2016 ඒ සංවර්ධනය සඳහා මිලියන 30ක මුදලක් වෙන් කරා. ඒ පාර ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමියට කිව්වා ඒ මුදල ආපු එකේ ලියුම හංගන්න කියලා. ඒක හැංගුවා. ඊට පස්සේ තවත් මුදලක් වෙන් වුණා ඒ ප්‍රදේශයේ සංවර්ධනය කරන මොකද UDA එක තමයි ඩිසයින් එක කළා දුන්නේ. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කිව්වා ඒක පටු දේශපාලන ක්‍රමවේදයන් නිසා කිව්වා කරන්න දෙන්න එපායි කියලා. ඒක හැංගුවා. ඉතින් මෙන්න මේ වගේ අක්‍රමිතා සිදු වුණා. ඒවා අපි निराකරණය කරන්න ඕනේ. ඒ වගේම අපි ගරු ඇමතුමාට මතක් කරන්න ඕනේ ඒ තමයි අපි මහන්සි වෙලා වේස මහන්සි වෙලා රගර් ක්‍රීඩාව කරපු කරන කැලණි වැලි තල් දුවේ තියෙන මේ පිට්ටනිය ක්‍රීඩාංගණයට සංවර්ධනය සඳහා අපි ක්‍රීඩා අමාත්‍යංශයෙන් එදා හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහත්මයාට කතා කරලා විශාල මුදලක් අපි ලබා ගත්තා පිට්ටනිය සංවර්ධනය කරන්න. මිලියන 8ක මුදලක් අරගෙන ලස්සනට පිට්ටනිය සංවර්ධනය කරා. හැබැයි කනගාටුයි කියන්නේ අද ඒ ක්‍රීඩාංගණය බලා ගන්නෙවත් නැහැ. එහෙම නැත්නම් ඒ සංවර්ධනය කරපු එකේ මුදල් ටික නැහස්ති වෙනවා. ඒ මොකද ඒ පිට්ටනිය එහෙම නැත්නම් ඒ ක්‍රීඩාංගණය වෙන වෙන ඒවට මේ නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබා දෙනවා වෙන කාර්යයන් සඳහා. එතකොට ওই කානිවල් වැනි කාර්යයන් සඳහා ලබා දෙනවා. පිට්ටනිය හරනවා. හර වලවල් ඇති වෙන. එතකොට ඒ සංවර්ධනය කරපු එක ඒ රගර් ක්‍රීඩාවට හදපු ඒ ක්‍රීඩාංගණය ඒ පිට්ටනිය නැහත් වෙලා යනවා. අපි මතක් කරන්න ඕනේ ඒ ප්‍රදේශයෙන් තල්දුව ප්‍රදේශයෙන් පමණක් රුවන්වැල්ල කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශයෙන් පමණක් විශාල පිරිසක් කාන්තා රගර් ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවෝ විශාල ප්‍රමාණයක් මේ රටේ රගර් ක්‍රීඩාවට සෙල්ලම් කරලා තියෙනවා. ජාතික ටීම් එකට එහෙම නැත්නම් කණ්ඩායමට සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් එම නිසා ඒක ලොකු ගෞරවයක්. එම නිසා එතුමගෙන් අපි ඉල්ලා සිටිනවා කරුණා කළා ඒ ක්‍රීඩාංගණය ඒ රගර් සංවිධානයට බාර දෙන්න කියලා. සබරගමු රගර් සංවිධානයට බාර දෙන්න කියලා ඒ පිට්ටනිය සහ ක්‍රීඩා
සමාගමේ කාලය අවසන්
වෙනවා. විනාඩියක් දෙන්න. ඒ දේ කියමින් ඒ වගේම අද අපි මතක් කරන්න ඕනේ මේ කරන ක්‍රියාවන් වලට අද අපි සියලු දෙනාම මේ නාගරික සංවර්ධනයත් එක්ක නගර සංවර්ධනයත් එක්ක මේ තියෙන තාක්ෂණයත් එක්ක අපි අනුගත වෙන්න ඕනේ. මේ නගරයට මේ තාක්ෂණය පාවිච්චි කරොත් තාක්ෂණය පාවිච්චි කරලා හරියාකාරව ඒ ක්‍රමවේදයන් ඇති කරොත් මේ රටේ තියෙන අක්‍රමිතා සහ මේ නගරවල වෙන අක්‍රමිතා සහ එදා වුණ ප්‍රශ්න අපි දන්නවා. එදා මේ 21 වෙනිදා ඒ බෝම්බ ගියේ ප්‍රහාර වාගේ වළක්වා ගන්න පුළුවන් හරියට මේ නගරවල කවුද ගැවසෙන්නේ මොකද්ද වෙන්නේ කියන එක හරියට බැලුවොත්. එමෙ ඒ දේ කියමින් මට මේ ලබා දුන්න කාලයට ස්තුතිවන්ත වෙමින් මගේ වචන සුවපවසන් කරනවා.
ස්තුතිය ඔබතුමාට.